සම්මා සම්බුදු සරණයි. අද උතුම් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දවස. සම්බුද්ධ ශාසන ඉතිහාසයේ ඉතාමත් වැදගත් සිදුවීම් රාශියක් සිදුවුණු අදවන් පොහෝ දිනයක ප්‍රඥා ටීවී මෙඩිටේෂන් ටීවී එකබද්දව මේ පුර පසළොස්වක පොහොදා ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් ගුණපුරන සැදැහැති සුපින්වත් ඔබ සමවරුවෙන් සද්ධර්මචාරිකා රැගෙන එන්නටයි සූදානම් වෙන්නේ. අද උදෑසන පටන්ම ප්‍රඥා ටීවී ඔස්සේ මෙඩිටේෂන් ටීවී ඔස්සේ සද්ධර්ම දේශනා ධර්ම සාකච්ඡා භාවනාමය වැඩසටහන් රාශියක් අද දවස පුරාවටම සැදැහැති සුපින්වත් ඔබ සම වෙනුවෙන් සූදානම් කොට තිබෙනවා. මෙතෙන් පටන් අපි සූදානම් මේ පැයට නියමිත සද්ධර්මානුශාසනාව ඔබට සමීප කරන්නට. CIB Holdings විජය සමූහ ව්‍යාපාර ප්‍රඥා මාධ්‍යජාලයේ ගරු සභාපති දේශමාන්‍ය KRG විජේසුන්දර මැතිතුමන්, විධායක අධ්‍යක්ෂ බුද්ධික විජේසුන්දර මැතිතුමන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩලයේ පූර්ණ අනුශාසනා සමගින් මෙවර නිකිණි පුර පසළොස්වක පෝදා සදහම් චාරිකා ඔබ වෙත රැගෙන එන්නේ. අද දවසේ මේ පැයට නියමිත සද්ධර්මානුශාසනාවේ සැදැහැති ධර්මදායකත්වයේ ගෙන කටයුතු කරනු ලබනවා පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි D වික්‍රමරත්න මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. අපගේ පින්වත් ආරාධනය පිළිගෙන මැදිරියට වැඩම කරවා ගත්තේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අතිපූජනීය හසලක සීල විමල ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ. ඔබ වහන්සේව ඉතාමත් නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් යුතුව අප පිළිගනු ලබනවා. සාදුහු සාදුහු සාදු. එහෙමනම් සුපින්වතුනි, ධර්ම ශ්‍රවණයට මත්තෙන් මැදිරිය තුල වඩා හිඳුවා තිබෙන අප මහා තථාගත බුදුපියාණන් වහන්සේගේ බුද්ධ මන්දිරයේ වෙත මල් බඳුන පූජා කිරීමට සහ වැඩම අවදාළ පින්වත් ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට දැහැත්වට්ටියේ පිළිගන්වමින් ධර්ම ආරාධනාව කරන්නට මේ මොහොතේ ආරාධනා කරනවා. අද දවසේදී පින්වත් දායකත්වයේ එක් කරන පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි D වික්‍රමරත්න මහත්මයා ඇතුළු පුණ්‍යවන්ත පිරිසට.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්තුන් මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද දේශනාවේ දායකත්වයේ පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි D වික්‍රමරත්න මහත්මාත් ඒ පවුලේ පිනතුනොත් බොහොම ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වෙනවා. ජීවිතේ ධර්මය කියලා කියන්නේ ඒ අවබෝධයට අදාළ වෙනස්කම් හදා ගැනීමට අපට උදව් කරන දේ. අවබෝධ කිරීමෙන් දුක අවසන් වෙනවා. ඒකට අදාළ පූර්ණත්වය අපි කියනවා චිත්ත විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා. චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා දෙකක් තියෙනවා. කෙනෙක් සෝවාන් වෙන්නේ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කර ගැනීම මාර්ගයේදී. සෝතාපන්න ඵලයට පත්වීමෙන් පසුව අරහත්තේදී චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පූර්ණණයටපත් වෙනවා. සෝවාන් වීම ස්වභාවයෙන්ම පහසුයි. අරහත්ත්වයට පත්වීම සෝවාන් වෙච්ච කෙනාට ඉදිරියේදී මුණ ගැහෙන තත්ත්වයක්. හැබැයි සෝවාන් වෙන්න චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කරගන්න උවමනා නැහැ. චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් තමා තුළම සාක්ෂාත් කරගෙන වාසය කරන රහතන් වහන්සේ. සෝවාන් වෙන කෙනාට චිත්ත විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය පිළිබඳ ස්ථිර අදහසක් විතරයි මතුවෙන්නේ. ස්ථිර අදහසක් විතරයි යාට මතුවෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා, යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ කුසලංච පජානාති අකුසලංච පජානාති, කුසල මූලංච පජානාති අකුසල මූලංච පජානාති, එත්තා වතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. යම් ආර්ය ශ්‍රාවකේ කුසලංච පජානාති, කුසලය දන්නවාද, අකුසලංච පජානාති, අකුසලයක් දන්නවාද, ඒ ප්‍රමාණයකින් තමයි අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. ඔගොල්ලෝ දන්නවාද මෙතන සම්මාදිට්ඨිය කියන්නේ සෝතාපන්න ඵලයට. සම්මාදිට්ඨිය තෝරන හැම තැනකදීම එකම විදිහට තෝරන්නේ නැහැ. සමහර තැන්වල සෝතාපන්නකමට සම්මාදිට්ඨිය කියලා කියනවා, සමහර තැන්වල අරහත්වයටත් සම්මාදිට්ඨිය කියලා තියෙනවා. මූලික ත්‍රිපිටකයේ දිහා බැලුවම තේරෙනවා අරහත්වයටත් සම්මාදිට්ඨිය කියලා කියනවා. යතෝකෝ ආර්ය ශ්‍රාවකෝ කුසලංච පජානාති, ආර්ය ශ්‍රාවකයා තුළ යම්කිසි කුසලය පිළිබඳ පජානාති අවබෝධ කිරීමක් තියෙනවාද, අකුසලංච පජානාති අකුසලය ගැනත් අවබෝධයක් තියෙනවාද, කුසල මූලංච පජානාති කුසල් මුල ගැනත් අවබෝධයක් තියෙනවාද, අකුසලංච පජානාති අකුසල් මුල. මේක සාරිපුත්තන් වහන්සේ තමයි ගැඹුරින් විස්තර කරන්නේ. කියනවා යතෝකෝ ආවුසෝ අරිය ශ්‍රාවකෝ සම්මාදිට්ඨි හෝති. එපමණකින් ආයුෂ්මතුනි ඒ ශ්‍රාවකයා සෝතාපන්න කමට පත් වෙනවා කියලා. එතකොට මේ දැන් අපි බලන්න ඕන කුසලංච පජානාති අකුසලංච පජානාති කියනක සෝතාපන්න ඵලයට අදාළව කතා කළොත් මොකද්ද? පින්වත්නි, අපි තුල වෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් අපේ ස්වභාවයෙන්ම අපි තුල වෙන දෙයක් තියෙනවා. තණ්හා නිමිති අපේ සිත තුල පහළ වෙනවා. තණ්හා නිමිති පහළ වෙනකොට ඒ තණ්හා නිමිති සටහන් අපේ සිත තුල පහළ වීම උපාදානයේ කොට වාසය කරනවා. ඔයකම තමයි තණ්හා පච්චය උපාදානං කියන්නේ. තණ්හා නිමිති හිතේ පහළ වෙනවා. ඒ නිමිති සටහන් අපි අපේ සිතින් උපාදානය කරගෙන වාසය කරනවා. ඒ විදියට උපාදානය කරගෙන වාසය කරන්නේ ඇයි? අපේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. එතකොට දැන් බලන්න, තණ්හා නිමිති පහළ වෙනවා. ඒ නිමිති සටහන් කරගන්නවා. ඒ ඇතරම නිමිති සටහන් කරගන්නවා කියන්නේ අපි නිමිත්ත විතර්ක කරනවා, විචාරනවා. සටහන් කර ගැනීම කියන්නේ මොකද්ද? ඒ නිමිත්ත විචාරනවා, විතර්ක කරනවා. තණ්හා නිමිති තමයි සිතේ පහළ වෙන්නේ. තණ්හා නිමිති පහළ වුණාම මේ නිමිති සටහන් කරගන්නවා. එතන මෙතන සටහන් කරගන්නවා කියන්නේ මොකද්ද? සටහන් කරගන්නවා කියන්නේ මේ නිමිත්ත විතර්ක කරනවා, සිතින් විචාරනවා. එතකොට නිමිති සටහන් පහළ වීම කියන එක මේ සත්‍යය උපාදානය කරගන්නවා. තණ්හා නිමිත්ත තියෙනවා, ඒ නිමිති සටහනක් තියෙනවා, ඒක උපාදානය කරගන්නවා. උපාදානය කරගෙන වාසය කරනවා. ඇයි ඒ උපාදානය කරගෙන වාසය කරන්නේ? අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. එතකොට දැන් බලන්න වචන හතරයිනේ. අවිද්‍යාව තියෙනවා, තණ්හා නිමිත්ත තියෙනවා, සටහන තියෙනවා, ඒක තවත් සිතකින් උපාදානය කරගන්නවා. වචන හතරයි. තණ්හා නිමිත්ත තියෙනවා, සටහන් කරගන්නවා, ඒ සටහන් කරගත්ත එක තව සිතකින් උපාදානය කරගන්නවා. සටහන් කරගත්ත එක වෙන සිතක්, උපාදානය කරගත්ත එක තව සිතක්. එතකොට ඒ උපාදානය කරගෙන වාසය කරන්නේ මොකක් නිසාද? අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. එතකොට දැන් ඔය වචන හතර තමයි ප්‍රධාන වෙන්නේ. තණ්හා නිමිත්ත තියෙනවා, සටහන තියෙනවා, උපාදානයේ කොට වාසය කරනවා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. ඔන්න ඔය මට්ටම තියෙනවා. මේ මට්ටම කියන එක අකුසලංච පජානාති. ඔය මට්ටම අකුසලය. එතර ඔය මට්ටමේ ඔය මට්ටමට අකුසලයේ කියන එක කියව ගත්තොත් තමයි අකුසලංච පජානාති කුසලංච පජානාති ittavatapukova avaso ariya savaka sammaditti hoti. එතන සම්මාදිට්ඨිය සෝවාන් කියන එක කියන්නේ මේ පදනම තමයි ඔලුවට ගන්න ඕනේ. කුසලංච පජානාති කියන එක කෙනෙකුට තෝරගන්න පුළුවන් දන් දෙන එක කියලා. කුසලංච පජානාති. ඒක සෝතාපන්න මට්ටමට නෙමෙයි හැබැයි. ඒක ඒකාන්ත වශයෙන් දානේ කුසලය. දැන් මේ මහතුරු හොඳට දන් දෙන අයනේ හරිම හොඳ දෙයක්. සංඝෝපස්ථාන දාකන. ඒක සෝතාපන්න මට්ටමේ කුසලයේ නෙමෙයි. අරක ඒක ඕන දානි දෙන්න ඕන සංඝෝපස්ථාන දක්වන්න ඕන සංඝයාගේ ඕනේ පකන් හොයලා බලන්න ඕන හොඳ දේවල් ඒවා. ඒවා ඔයගොල්ලෝ අදද හෙටද ලබන මාසෙද පිරිනුවම් පයන දවස දක්වාම කළ යුතු දේවල්. හරි? ඒක කරන්නම ඕන. හැබැයි මේ කියන්නේ මොකද්ද? සෝතාපන්න මට්ටම. එතකොට අර දන් දෙන එක සංඝෝපස්ථාන දක්වන එක ඔය සංඝයාට විවිධ උපකාර කරන එක උන්වහන්සේලාගේ පැවිදි ගුණ ධර්ම දියුණු කරගන්න උපකාර කරන එක ඒක සෝතාපන්න මට්ටමේ ඒකත් එක්තරා සම්මාදිට්ඨියක්. හැබැයි සම්මාදිට්ඨිය කියලා දැන් මෙතන එක තැනක තෝරනවනේ යතෝකෝ ආවුසෝ ආර්ය ශාවකෝ කුසලංච පජානාති කුසලම මේක සාරිපුත්තන් වහන්සේ තමයි පැහැදිලි කරන්නේ. එතකොට මේ සම්මාදිට්ඨිය කියලා මෙතන පැහැදිලි කරන්නේ හොඳට ඔළුවට මතක තියාගන්න ඕනේ මේ සම්මාදිට්ඨිය කියලා තේරුවේ අත්ති දින්නම් දුන් දේ විපාක ඇත කියන එක නෙමෙයි. අත්තිට්ටං අත්ති සුතං අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ සැප දුක්වල කර්ම ඵල තියෙනවායි කියලා විශ්වාස කරන එක. සිල් රැක්කාම දන් දුන්නාම ආනිසංස තියෙනවා කියලා ඒක සම්මාදිට්ඨියක් තමයි. හැබැයි මේ කියන සම්මාදිට්ඨිය නම් ඒක නෙමෙයි. එන සම්මාදිට්ඨිය යෙදෙන තැන අනුව දක්ෂ වෙන්න ඕන. මේ මොන ප්‍රවාහයට අදාළ කතාවද කියන්නේ? එක තැනක අරහත් වේට සම්මාදිට්ඨිය කියලා තෝරනවා. සමහර සූත්‍රවල මට කලින් ඔය 2014 වගේ මට හිතාගන්න බෑ. ඒ කාලේ හුඟක් ඔය ධර්ම පොත් කියවපු කාලයක් තිබ්බා මට. මේ කියන්නේ නිතර නිතර දවසට සූත්‍ර එක සූත්‍රේ 5-6 පාර කියවනවා. වෙලා 2012 වගේ මම වෙලා වෙන් කරගන්න 4-5 කියන්නේ හවස පැයි ධර්මී විතරයි කියවන්න 2011-12 වගේ 4-5 පැයක් වෙන් කරගන්න ත්‍රිපිටකේ පොත සූත්‍රේ විතරයි කියවන්නේ. සමහර කාල තිබ්බා දවසටම එක සූත්‍රයක් තමයි තමයි 12 පාරක් විතර කියවනවා. උදේට කියවනවා, ඒකම දවල්ට කියවනවා, ඊට හවසට කියවනවා. එකම සූත්‍රේ කියවලා ඊළඟට හෙට වෙන සූත්‍රයක් කියවනවා. ඒ කාලවල මට දැන් නම් මම ඇත්තටම ගොඩාක් මේ පොත්පත් ඇසුරු කරනවා බොහොම අඩුයි. ඒ නිසා මම මේ කියන ඒවා ඔගොල්ලොම ධර්මයෙන් ගලපලා බලාගන්නේ කොහොඳයි මේ කියන දේවල් සම්බන්ධ. නමුත් මේ මම කියන්නේ දේශනා පාඩයක්නේ. හැබැයි ඒ කියවපුවා මතකයි අපිට හුඟක්. ඒ දැනුත් අවශ්‍ය වුණාම දේශනා බලනවා. නමුත් බලන්නේ ප්‍රධාන කොට. නමුත් ඒ කියවපුවා මතකයි ඇත්තටම. ඒ කාලේ ලිහා ගන්න බැරි ප්‍රශ්න දැන් තමයි ලිහින්නේ. 2011-12 අර කියවද්දි විටික සම්මාදිට්ඨිය එක විදිහකට තෝරනවා, තව විදිහකින් තෝරනවා. දැන් කොයි සම්මාදිට්ඨිය මොකද්ද කියන එක දැන් තමයි තේරෙන්නේ. ඒ කාලේ මේක එක විදිහට තෝරලා තියෙන ප්‍රවාහය ඒ මොන සන්දර්භයට අදාළ කියලා දැන් තමයි හරියටම තේරෙන්නේ. එතකොට දැන් අර අත්ති දින්නම් අත්ති ඉට්ටං අත්ති සුතං අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ ඒ මට්ටමේ සම්මාදිට්ඨියට තමයි ඔයාලා දන් දෙන එක සංඝෝපස්ථාන දක්වන එක. ඒක සම්මාදිට්ඨිය. ඒක ආන්ත වශයෙන් එක සුගතිය යන්න උදව් වෙනවා. ඔය දැන් ඔයගොල්ලෝ ඉන්න මට්ටම ඇතුළේ එහෙම තැති ගන්න පීඩාවටපත් වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් සුගතිය යනවා. ඉතින් මේ මහතුරු බය වෙන්න දෙයක් නැහැ. ඔය කුසලසිත ඔබ සුගතියට අරන් යනවා. ඉතින් ඒක ස්ථිර වෙන දෙයක්. හැබැයි මේ කියන්නේ මොකද්ද? සෝතාපන්න වීමට. එතන කුසලංච පජානාති අකුසලංච පජාන. එතන බුදුරජාණන් මේ සාරිපුත්තන් වහන්සේ හරි විශේෂ දෙයක් කියනවා. එපමණකින්ම ඒ ප්‍රමාණයකින් අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. ඊට පස්සේ තොරනවා මේ එයාගේ දෘෂ්ටියත් ඒ වෙනකොට ඍජු වෙලා ඉවරයි කියලා. ඊට පස්සේ සම්මාදිට්ඨි වාක්‍යයක් තෝරනවා. දෘෂ්ම මේ සාරිපුත්තන් වහන්සේ කියනවා ආයුෂ්මත්‍රි වෙනකොට එයාගේ දෘෂ්ටියත් ඍජු වෙලා ඉවරයි. එයාගේ සිත අකු මේ අමා නිවනට බර වෙලත් ඉවරයි කියලා මේ වාක්‍ය කියලා තෝරනවා. ඒ වාක්‍යයට එකතු වෙච්ච කෙනාගේ ස්වභාවය. අන්න ඒකෙන් තමයි කියන්නේ මේ සෝවාන්කම ගැන කියලා. මේ තෝරලා තින්නේ සෝවාන්කම ගැන. එහෙනම් මෙතන අපි තෝරගන්න ඕන මොකද්ද? මෙතන තිනු තණ්හා නිමිත්ත කියලා එකක්. හරි, තණ්හා නිමිත්ත. ඒ තණ්හා නිමිති සටහන් කර ගන්නවා. හරි, එතන නිමිත්ත තියෙනවා, සටහන තියෙනවා, ඒක තව සිතකින් උපාදානී කර ගන්නවා. එතකොට එහෙම උපාදානී කරගන්නේ මොකක් නිසාද? Tamange ඇතුලේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. මෙන්න මේ මට්ටමට එකතු වීම තමයි අකුසලංච පජානාති. මෙතන අර හොරකම් කරන්නේ, හොරකම් කරනවා, බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා කියන මට්ටමින්ම අපි ගන්නෑ. ඒ මට්ටමින් ගන්නෑ. එතකොට දැන් මෙතන අපි බලනවා මෙතන මේක තමයි කුසලය සහ කුසල මුල්, අකුසලය සහ අකුසල මුල් කියන හතරනේ. අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති, දෙකක් තියෙනවනේ. දැන් මෙතන හොඳට බලන්න, අකුසලයේ මොකද්ද? එතකොට තණ්හා නිමිත්ත ගැනීම, ඒක තවසිතකින් උපාදානී කර ගැනීම. ඒ උපාදානී කරගන්නේ ඇයි? ඒ තණ්හා නිමිති සටහන් කර ගැනීම නිසා. එතකොට තණ්හා නිමිත්ත කියලා එකක් තියෙනවා, ඒක සටහන් කර ගැනීම කියලා එකක් තියෙනවා, ඒක තවසිතකින් උපාදානී කරගෙන වාසය කරනවා. ඒ එහෙම කරන්නේ මොකක් නිසා කියලාද දැන් අපි මේ කියන්නේ? අවිද්‍යාව ක්‍රියාත්මක කරන. අන්න අවිද්‍යාව තමයි අකුසල මූලය. අකුසලය මොකද්ද? තණ්හා නිමිත්ත සටහන තවසිතකින් උපාදානී කර ගැනීම අකුසලය. අකුසල් මුල මොකද්ද? තණ්හාව. මේ අවිද්‍යාව අකුසල් මුල. ඒ අපි කියනවානේ මේ සංසිද්ධිය ඔයාලා තුල අපි තුල වෙන්නේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න නිසා කියලා. එතකොට මෙතන මේ ප්‍රවා දැන් මෙතන අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති කියලා සෝතාපන්න මට්ටමේදී ඒ මට්ටම්වලටනේ ධර්මයේ කියන්නේ. එක එක මට්ටම්වලට. සමහරට සමහර දේශනා දිහා බැලුවම තේරෙනවා ස්ථීරව අනාගාමිකමින් එහා පැත්තේ අයටයි බුදුරජාණන්සේ දේශනාව කරලා තියෙන්නේ. ඒකට හේතුව එදා ඉන්නේ නැති අනාගාමීයයි දහම් සභාවේ. ඉන්න නැතුව ඇති මේ පෘථග්ජන මට්ටමේ කවුරු? සමහර දේශනා දිහා බැලුවම තේරෙනවා අරි ප්‍රතිබල සම්පන්නයි. මේ විශ්ව ධාතුවම කම්පා කරන මට්ටමට මේ දේශනාව ප්‍රතිබල සම්පන්නයි. ස්ථීරව ධම් සභාවේ ඉන්න ඇත්තේ අඩුම සකෘදාගාමිකමින්වත් එහා පැත්තේ අය. ඒකයි මේ දේශනාව එච්චර ප්‍රතිබල. සමහර දේශනා දිහා බැලුවම තේරෙනවා මේ දේශනාව ලෙබඳු ගැඹුරක් නැහැ. ඒකට හේතුව තමයි ඒ සමහර දහම් සභාවේ ඉන්න පිරිසනේ අරමුණු කරන්නේ බුදුරජාණන්සේ. ඒ දේශනාව සාරිපුත් ආනන්ද සම්නාංශය ඇතුළු සංඝ පිරිස මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පළවෙනි සංගායනාවේ සංගායනා කරලා රැස් කළාට ඒ සන්දර්භය ගැන අපි කවුරුවත් දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. කිසි කෙනෙක් ඒක ගැන අදහසක් නැහැ. හැබැයි දෙවිවරු දන්නෝ. එතකොට ඇත්තටම දෙවිවරු අතරට ගියොත් ඇත්තටම ධර්මීය ගැන ඉතාම නිවැරදි මාර්ගෝපදේශනයක් ගන්න පුළුවන්. හැබැයි යා අරමුණු කරන්න ඕන සෝතාපන්න වෙච්ච දෙවිවරු අතර මට උපදින්න ලැබේවා කියලා. දෙවිවරු අතර ඉන්නවා සෝතාපන්න කමතියා බුද්ධ කියන වචනේවත් උනන්දු නැති අය. සමහර දෙවිවරු ඉන්නවා කිසිම උනන්දුවක් නැහැ. දෙවරු කිව්වට ඔය දිව්‍ය තලවල සාමාන්‍යයෙන් 10,000කින් එකක්වත් නැහැ ධර්මයේ පිළිබඳ අදහසක් තියෙන. දෙවරු දෙය බැලුවම සමහර අය බුදුරජාණන්සේ ඉන්න කාලේවත් දන්නේ නැහැ. ඒක තැනක දැන් චූලතණ්ණා සංකේ සූත්‍රයේම එක වෙලාවක මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයත් එක්ක කතා කරද්දී අහනවනේ එක වෙලාවක මේ දේවේන්ද්‍රය ඔයාගේ ගුරුවරයාද කියලා. දිවි අප්සරාව 500ක් ඇහුවා කෙනු මේ දේවේන්ද්‍රේ හරි ආනුභාව සම්පන්න භික්ෂුවක්. ඒ ඔයාගේ ගුරුවරයාද කියලා. එතකොට අර සක්‍ර දේවේන්ද්‍රයලුනි කිව්වේ නෑ නෑ ඒ මගේ ගුරුවරයා නෙමේ, මගේ ගුරුවරයා අපගේ බුදුරජාණන් වහන්සේ, මේ අන්‍ය වූ ඒ උන්වහන්සේගේ අතවැසි අන්‍ය වූ භික්ෂුවක් ඔය කියලා. එතකොට අර දෙවරු කොල අනේමද මේ එතකොට මේ අතවැසි භික්ෂුවක් ඒසා ආනුභාව සම්පන්න නම් ඒ භාග්‍යතුන් ඒ බුදුරජාණන් වහන්සේ කොච්චර එරදිමත් ඇද්ද නේද කියලා ඉතින් පාඩුවේ හිටියල. ඇයි ඒගොල්ලෝ ගණන් ගන්න නැත්තේ? ඒගොල්ලන්ටත් එරදිය වගේ එකක් තියෙනවා. දැන් බුදුරජාණන් මේ ශ්‍රාවකයෝ අතර පවතින යම් කිසි ආකාරයක ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා නම් ඒකෙන් විනිවිද යන්න ස්වභාවයට යම් කිසි අපිට එරදියම කියලා එරදිය පාණ්ඩ පුළුවන් නම් ඒගොල්ලන්ට විශ්මයක් නැහැ. ඒගොල්ලන්ට දිබ්බ චක්කු තියෙනවා, දිබ්බ දෙවිවරුන්ට තියෙනවනේ, දිව්‍යමය හැක් තියෙනවා, දිව්‍යමය කා. ඉතින් එතකොට ඒක මනුෂ්‍ය ලෝකෙ කෙනෙකුට තිබ්බා කියලා ඒගොල්ලෝ මහා අමුතු විදියට ඒක ගණන් ගන්නේ නැහැ. දැන් සමහර බල්ලෝ ඉන්නවනේ, ඒ සමහර බල්ලොන්ගේ හැකියාව වෙනස්නේ. සමහර බල්ලොන්ට මිනිසුන්ට වගේ ටිකක් හොඳට තේරෙනවනේ. සමහර සමහර හැඟීම් පිළිබඳ සමහර තිරසන් සතුන්න තේ ඒ කියලා අපිට අමුත්තක් කිනවද? අපිට එහෙම විශේෂයක් ඉන්නේ නෑනේ. ඒ වගේ තමයි මිනිස්සු ගැන වුණත් ඒ දැන් මේ එතකොට දැන් මේ බුද්ධ ශාසනේ වුණත් යම් භික්ෂුවක ආනුභාව සම්පන්නකමක් තියෙනවා නම් සමහර දෙවිවරු ඒක තැකීමක් කරන්නේ. දෙවිවරු ගරුකලේකට නෙමෙයි. දෙවිවරු ගරුකලේ මේ තුන් භව යනු යන සත්‍යයන්ගේ ගමන් මඟ නිමා කිරීමට අවශ්‍ය පදනම දෙවිවරු දැනන් හිටියේ නෑ. දිබ්බසෝත දිබ්බචක්කු කියන ඒවා දෙවිවරුන්ට මහා අමුතු දේවල් නෙමෙයි. දිව්‍යමය කන කියන්නේ ඒගොල්ලන්ට ස්වභාවයෙන් පිහිටපු එකන්නේ. එතකොට මෙහි කවුරු හරි කෙනෙක් මේ විනිවිද යන්න කතා කරනවා නම් තවත් කෙනෙක්ගේ හිත දිහා බලලා කතා කර එයාලට අමුත්තක් නෑ. ඇතැම් දෙවිවරුන්ට කොහොමත් මිනිසුන්ගේ සිත පේනවා. කෙනෙක්ගේ සිතුවිලි රට ඒ කියන්නේ කෙනෙක් හිතන පතන විදිය දෙවිවරුන්ට පේනවා කියනෝනේ. කෙනෙක්ගේ චින්තන ඒ කියන්නේ තමන් කෙනෙක්ගේ සිත ස්පර්ශ කරන්න දෙවිවරුන්ට සමහර ප්‍රේතයන්ට පුළුවන්. එතකොට ඒක මහා අමුත්තක්ද? එතකොට යම් භික්ෂුවක් යම් සමාධියක් දිනු කරලා ඒ කෙනෙක්ගේ හිත අරමුණු කරලා කතා කරනකොට ඒක දෙවිවරුන්ට අමුතු දෙයක් විදිහට දැනෙන ඉතාම සාමාන්‍ය තත්ත්වයක් විදිහට. ඇයි ඒගොල්ලෝ අත්දකින්න සාමාන්‍ය තත්ත්වයක් මේක? නමුත් අර ඥානවන්ත දෙවිවරු ගරුකලේ එකට නෙමෙයි. ඥානවන්ත දෙවිවරු ගරුකලේ කොච්චර මේ 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 පටිච්ච සමුප්පන්නව තුන් භව යනු යන සත්‍යයේ ගමන් මඟ නිමාවෙන්න උන්වහන්සේ අනුශාසනා කරනකොට ඒක තමයි ආශ්චර්යවත් දෙයක් විදිහට දෙවිවරු දැක්කේ. අද වුණත් පටිච්ච සමුප්පාදයේ ඔස්සේ යම් කෙනෙක් විමසනවා නම් ඒක තමයි දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබෙන හොඳම ක්‍රමය. දැන් පටිච්ච සමුප්පාදයේ ඔස්සේ කවුරු හරි විමසනවා නම් කෙනෙක් බුදුරජාණන්සේ වත්පිළිවෙත් කරද්දී පවා දෙවිවරු සතුටු වෙනවා. අනේ එදා මේ සතර දුක් සංසාරේ සත්‍යයේ විසුද්ධියයි සත්‍යය කිලිටි වෙන විදියයි වදාළ බුදුරජාණන් වහන්සේට මේ ඇත්තෝ මේ වත්පිළිවෙත් කරනවා නේද 2600 ගින් කියලා දෙවිවරු ගරු කළාට දෙවිවරු අතිශයින් ගරු කරන්නේ. පටිච්ච සමුප්පන්නව අපි විමස විමස බලනවා නම් ඒ විමස විමසා බලන එක තරම් මම දකින්නේ දැන් දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙන වෙන දේ. පටිච්ච සමුප්පාදේ පුළුවන් තරම් දෙවිවරුන්ගේ ආශිර්වාදයේ ගැන අදහසක් තියෙන ලංකාවේ මිනිස්සු ඉන්නවා. මම ඒ අයිට කියන්නේ පුළුවන් තරම් පටිච්ච සමුප්පන්නව විමසන්න. හරියට බොහොම ධර්මීය දියුණු කරපු දෙවිවරු හරියට ගරු කරනවා. දෙවිවරු අතරට ගියත් ධර්මීය නැහැ. ධර්මීය තියෙන ඉතාම පුංචි පිරිසක් අතර. පුළුවන් තරම් ඔයාලා මොනවා හරි පිනක් කළොත් හැම වෙලාවකම අරමුණු කරන්ඩ ධර්මයේ කතා වෙන දෙවිවරු අතර උපදින්න ලැබේවා කියලා. මොනවා හරි පින දෙවිය දෙවිවරු අතර ඉපදිනවා කියන එක. දැන් අපි හිතමුකෝ මේ තෞතිසාවේ වුණත් එහෙම ධර්මයේම කතා කරන අය නැහැ. තෞතිසාවේ වුණත් Taman ඒ කියන්නේ මේ දැන් Taman පිනට තමන් සමහරට හොඳට සද්ධාව දියුණු ධර්මයක් දියුණු කරලා සද්ධාව දියුණු කරලා දන් දීලා පිළිවෙත් පුරලා ආවා වුණාට ඒගොල්ලන්ට ඒ වර්තමානයේ අර බොහොම කාම ලෝකෙන් ඉන්නේ මනු දෙවිය ලෝකේ ඒ කාම සම්පත් විඳිනකොට ඒගොල්ලන්ට අර තවදුරටත් සද්ධාව දියුණු කරන්න ඕන කියලා එකක් එන්නේ. දැන් අපිට උනත් එන්නේ නැහනේ. අපි මෙහි ඇවිල්ලා තියෙන්නේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ සිල් රැකපු නිසානේ. දැන් කෙනෙක් මනුස්ස ලෝකෙ ඉපදින්නේ සිල් රැකපු කමට. නමුත් ඔයාලට මම සිල් රැකපු නිසා මනුස්ස ලෝකෙට ආවේ ඒ නිසා මං සිල් රකින්න ඕන කියලා මිනිසුන්ට හිතෙන්නේ නැහැ. අපි කියනවා යම් කෙනෙක් සීලයක් දිනු කරන නිසා මනුස්ස ලෝකෙට එන්නේ සසර දන් දීපු නිසා තමයි මනුස්ස ලෝකෙ ඉපදිලා සුඛසහගත ජීවිතයකට යන්නේ. කෙනෙක් දන් දුන්න නිසා තමයි ජීවිතය සැපවත් වෙලා තියෙන්නේ මනුස්ස ලෝකෙට ආවේ සිල් රැකපු නිසා කියලා අපි කියනවා වනට. ඒ වුණාට එහෙම කිව්වා කියලා ඔයාලට හෙට සිල් රකින්න හිතෙන්නේ නැහැ. සිල් රකින්න එහෙම හිතෙන්නේ නැහැ. ඒ වගේ දෙවිවරුන්ටත් එයාලා දෙවිවරු අතරට ගියේ ඒගොල්ලොම දන්නවා. දැන් අපි ඔයාලට කියලානේ ඔයාලා දන්නේ. අපගේ බුදුරජාණන්සේ වදාළ නිසා අපි දන්නේ. යමෙක් සිල් රැක්කාම අනුස ලෝකෙට එනවා කියලා. ඒත් දෙවිවරුන්ට ඒක පේනවත් අනික. එයාලාට දෙවිවරුන්ට අපේනවා සමහර අමනුෂයන්ටත් ඒක පේනවා. ඒක සමහර අය යන තැන පවා පේනවා. ඒ අන තැන පේන්න යාලා පෙලෙනවා. දැන් ගොඩාක් වෙලාවට ඔය සමහර ප්‍රේත ලෝක ඉපදිච්ච අයට පේනවා මං ඊළඟට යන්නේ කොහෙද කියලා. ඒත් ඒ ප්‍රේත ලෝකේ විපාකයක් ඒක. යන තැන පේන එක නිසා යා විඳවනවනේ. දැන් යා කවට හරි ඔයාලට උනත් යන තැන පේනවා නම් යන තැන පේන්නේ නැත්තේ මේ කාම භූමියේ තියෙන පිනකට. එක්තරා විදිහක පිනකට. යන තැන ඇයි යන තැන පේන්න ගත්තොත් එහෙම යා යන්න කලින්ම පෙලෙන්න පටන් ගන්නවා. දැන් මම මැරිලා උපදින්නේ නිරේ කියලා දැක්කොත් යන්න කලින්ම නිරේ අපා දුක පිළිබඳ හරි කම්පාවක් එනවා දැම්ම ඉඳලා මීතට. ඒක තරහ මේ මනුස්ස ලෝකේ තියෙන පුණ්‍ය විපාකයක් ඒක. දැන් නිරේ සමහර ප්‍රේත ලෝකේ ඉන්න අය එහෙම නෙමෙයි, ඒගොල්ලෝ යන්න කලින්ම දකිනවා මම යන්නේ මෙහෙට කියලා. ඉතින් දිවි නිරේට යන්න කලින්ම ප්‍රේත ලෝකෙදිම නිරේ දුක් විඳින්න ගන්නවා. ඉතින් අකුසල කර්ම බලවත් නිසා එහෙම වෙන්නේ. දැන් දෙවිවරුන්ටත් ඔය වගේ ආපුතනත් පේනවා. එතකොට ආපුතන පේනවා. ඒ ආපුතන පේන ඒක ඇතුලේ යාලා මම කලින් තිල් රැක්කා දැන් තිල් රකින්න ඕන කියලා එහෙම එකක් ඉන්නේ නැහැ දෙවිවරුන්ට. මං කලින් දන් දුන්නා දැන් දා එහෙම ඉන්නේ නැහැ. අර දිට්ටි සම්පන්න දෙවිවරුන් විතරයි ඒක වෙන්නේ. දැන් මේ ධර්ම මාර්ගේ දියුණු කර කර ඉන්න අය ඉන්නේ. එයාලා ගියාම එහෙත් තීනුවන පවත්වනවා නිකම් ස්වභාවයෙන්ම මෙහෙ තීනුවන වඩලානේ. ඒක පවත්වනවා. එතන සමහර දෙවිවරුන් කිසිම වගතුගක් නෑ. සමහර දෙවි ධර්මයේ මතු කළත් ඉන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ තියෙන අධික කාම අධික සැප සම්පත් සහිත ජීවිතයට එකතු වෙනකොට ඒක ඉන්නේ නැහැ. ඒක පුදුම දෙයක් ඒක. දැන් සාර තියෙනවානේ මේ බුදුරජාණන් වහන්සේ අදාළම දේශනාවක් තියෙනවා. මේ ඒ දේශනාවේ තියෙනවා සක්කපඤ්ඤ සූත්‍රය. ඉතින් අර මෙහි ගුණධර්ම දියුණු කරපු ස්වාමීන් වහන්සේලා ටිකක් දෙවිවරු අතර ඉපදිලා වුණත් එක්තර අර ගෝපක කියන දිව්‍ය පුත්‍රයා අර සානහසලට කිව්වා කියනවනේ මේ එයා මෙහි ඒ හඳුලට දන් දුන්න මිනිස්සයලුනේ. ඒතකොට දන් දුන්න ස්ත්‍රිය ගිහින් දෙවිවරු සක්‍ර දේවේන්ද්‍රයාගේ පුත්‍රයා වෙලා උපදිනවා පිරිමි ජීවිතයක. දන් වළඳපු අය ගිහින් ඒ දිව්‍ය විමානෙම නටන්න පටන් ගත්තාම ඇහුවා කියනවා අනේ හාඳුරනේ ඔබ වහන්සේලා මෙහි ආවේ මේ දන් ඔබ වහන්සේලාට මන් දන් දීලා මේ සක්‍ර දේවේන්ද්‍රයාගේ පුත්‍රයා වෙලා ඉපදුනා. අනේ ඔබ වහන්සේලා මගේ දානි ටික වළඳලා මං ඉස්සරහා මාව සතුරු කරන්න නටනවා නේද? අනේ මට ඒක දරන්න බෑ හාඳුරනේ කියලා අර හාමුදුරන්ගේ භාවයෙන්ම කතා කළේ කියනවා. සානස මට ඒක උහුලන්න බෑ. ඔබ වහන්සේට දම් පැම් පුදලා මම සුගතිය ආවා. මම පිරිමි දෙවිවරු අතරත් ඉපදුනා කාන්තාවක් වෙලා ඉපදිලා. එතකොට එහෙනම් කාන්තාවකට පිරිමියෙක් වෙන්න තියෙන එකම චාන්ස් එක තමයි හොඳට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දියුණු කරන ගමන් සිතක් උපදවන එක. මං ආයි උපදිනෝ නම් පිරිමි ජීවිතයක් ලැබේවා කියලා. ඒක තමයි කාන්තාවකට පිරිමියෙක් වෙන්න තියෙන එකම උපාය මාර්ගය. පිරිමියෙක් වෙන්න හිතනවනේ. හැබැයි කාන්තාවක් වීම කියන්නේ ගර්හා කරන්න ඕන එකක්වත් එහෙම එකක් නෙමෙයි. කාන්තාව කියන්නේ නිවන් දකින්න පුළුවන් කෙනෙක්. ස්ත්‍රී කියන්නේ නිවන් මඟ වැහිලා නැහැ. කාට හරි ස්ත්‍රියකට හිතෙන්න පුළුවන් නේ. අනේ මට පිරිමික් වෙන්න පුළුවන් නම් හොඳයි වගේ ඒවත් තියෙන්න පුළුවන්. ඒ කාම ලෝකය. ඒතකොට යා කරන්න ඕන එකම දෙයයි. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දියුණු කරන්න ඕනේ. ඒ දියුණු කරන්න කලින් පූර්ව සිතක් උපද්දවන්න ඕන මේ කුසලයේ පුරුෂ භව පිණිසයි කියලා. ඊට පස්සේ කුසලය අවසන් වුණාට පස්සෙත් මිනිත්තුවක් දෙකක් ආවර්ජනය කරන්න ඕන. මා රැස්කලා වූ යම් කුසලයක් වේද ඒ කුසලය පුරුෂ භව පිණිසයි කියලා. එතකොට ඒක තමයි අරමුණු කරන්නේ. නිවන අරමුණු කරන්නේ ඊට පසුව. ඒ නිවන අරමුණු කරන්නේ ඊට පස්සේ යම් කෙනෙක්ගේ පුරුෂ භව අරමුණු කළොත් එයා ස්ථිරව යා උපදින්නේ ආය මනුස්ස ලෝකෙත් නෙමෙයි දිව්‍ය පුත්‍රයෝ අතර තමයි උපදින්නේ. එතනින් පස්ස තමයි යට ආය මනුස්ස ලෝකෙට ඇවිල්ලා මනුස්ස ලෝකේ ආය පුරුෂ භවක් ලැබෙනවා නම් ලැබෙන. ඒතේ ඔක්කොම අනවශ්‍ය දේවල් කියලා මට හිතෙනවා මෙහෙම කිව්වට. ඒව ඕනම් කියන්නේ අන්න පුළුවන්. ඒවයි අවැදගත්කම් තියෙනවා නෙමෙයි. දැන් එතකොට අර දැන් බලන ගෝපක මිහි ගෝපිකා කියන කාන්තාව එහි ගෝපක දිව්‍ය පුත්‍රයා වෙනකොට අර එයාගෙන් දානි වළඳපු හාමුදුරු කීප නමක් ගිහින් අර දෙවිවරු අතර මේ ගාන්ධරව දෙවිවරු අතර ඉපදුනා. ඒතර ඒගොල්ලෝ කරන්නේ දිව්‍ය විමානීය මේගොල්ලන්ගේ ස්වභාවයෙන්ම ගත දිව්‍ය ස්වභාවයෙන් හැදෙන්නෙම නර්තනයේ පිණිස. ඒගොල්ලෝ දිව්‍ය තලවල ඒගොල්ලෝ හරිම මේ බොම පුංචි දේවල් වලින් පව සතුටු වෙන දෙවිවරු පිරිසක් ඒගොල්ලෝ. එතකොට ඒක ඉතාලම ඉහළ දිව්‍ය සැපයක් ඒගොල්ලන්ට තියෙනවා. එතකොට තමයි අර දිව්‍ය සභාව නිශ්ශබ්ද කරලා අර ගෝපක දිව්‍ය පුත්‍රයා කිව්වා කියන්නේ සානස මෙච්චර කල් ඔබ වහන්සේලා බඹසර දියුණු කළේ මෙහි ඉඳද කියලා. අපගේ බුදුරජාණන්සේ පිරිනුවම් පෑම ගැන නිවාදාලේ සානස දුක ඉවර කරගන්න නිවාදාලේ. අනේ දුක ඉවර කරගන්න වදාළ දේ ඇතුළේ ඔබ වහන්සේලා මේ මනු දෙවිවරු අතරට ආවද? ඒක හරි කනස්සල්ලෙන් කිව්වේ කියලා. දුක ඉවර කරගන්න ඉඩ තියද්දී ඔබ වහන්සේලා ඇයි මෙහි ආවේ? ඒ අතරත් ඔබ වහන්සේලා මං ඉස්සරහම නටනකොට ඒක මට හරියට දරන්න අමාරුයි කියනවා. ඒක මට ඒක අනේ මෙහෙම උන් නැත්තම් හොඳයි කියලා හිතෙනවා. අනේ සනස පටිච්ච සමුප්පාදේ ඔබ වහන්සේලා එදා මට මෙහෙම කිව්වා නේද? මෙහෙම කිව්වා නේද කියලා එහෙම කියනකොට අර එක සනසරම හිතුවගෙන ඇත්ත තමයි මේ කියලා ඒක ඒතකොට දෙවි කෙනෙක්. එයා හිතුවල ඇත්ත නින්නම් මේ කියන්නේ කියලා. එහෙම එයා ඒක ගැන හිතලා එහෙම සිහිය පිටවාගෙන මේ කෙලින්ම අනාගාමි වෙලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනාලු. අනාගාමීල කෙලින්ම බ්‍රහ්ම ලෝකේ ඉපදුනාලු. ඉතින් අනිත් දෙන්න ගණන් ගත්තේ නෑලු. ඒක ඇහුවලු. ඊට පස්සේ ඒගොල්ලෝ ඉතින් අර දිව්‍ය පුත්‍රයාට ආතාරලා දාන්න ඇති. ඒක ඉතින් මහ විශේෂ දෙයක් නෙමෙයි. එහෙම ආපු ගොඩාක් අය පේනවනේ. කිනෙක්නට අපි තොරතුරු දාන්න ඕනේ. ඉතින් ඒතකොට මම අමුතු දෙයක් නෙමෙයි ඒක. ඉතින් මං ඒ කියන්නේ ඒගොල්ලෝ ඉතින් අදටත් නර්තනීයම යෙදෙනවා ඇති. මොකද දිව්‍ය ලෝකේ ආයුෂ හරි දිගයිනේ. ඒ වගේ ඉතින් අර මේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. දෙවුරු අතරට ගියත් අපිට ඒ දිව්‍ය ලෝකේ යනවා කියන එක හොඳ දෙයක්. මේ පුළුවන් තරම් අරමුණු කරන්ද මේ අඩුම සෝවාන් වෙච්ච අයගේවත් සුර ලැබෙන්න ඕන කියලා. මොකද සකෘදාගම වෙච්ච දෙවුරුම දහස් ගාණක් ඉන්නවා. ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලෝ සමස්ත දෙවුරු අතරින් ගත්තොත් නිකන් මේ කෝටියකට එකක් වගේ බොහොම පොඩි පිරිසක්. ඉතින් මුළු ලංකාවේ ජනගහණයෙන් ගත්තාම දෙන්නෙක් වගේ තමයි ඒ වගේ පුංචි පිරිසක් ඉන්නේ දෙවරු අතර. ඒතකොට ඒ අයගේ ඇසුරවත් ලැබෙන්න අදැම්ම අරමුණු කරන්න ඕන. අපි තවතිසාව නෙමෙයි අරමුණු කරන්න ඕන, මගඵලලාභින් අරමුණු කරන්න ඕන. එතකොට තමයි දිව්‍ය ලෝකේ ගියත් නිකන් ධර්මයත් එක්ක ඉඳ හම්බේ. ඉතින් මේ මොනවා කරලා වුණත් දිව්‍ය ලෝකේ යන ගොඩක් අය දන් දුන්නාය. ගොඩක් අය හොඳට මේ සද්ධාව දිනු කරපුවාය. එනසම් එහෙ ගියා කියලා ඒගොල්ලෝ සද්ධාව දිනු කරන්න පෙළඹෙන්නේ. ඉතින් අර හාමුදුරුවරු මෙහෙ පටිසම්පාදේ කතා කර කර ඉඳලවත් එහෙ ගිහින් ඒගොල්ලන්ට ඒක ගැන කිසිම අදහසක් නැහැ. අර ගෝපක දිව්‍ය පුත්‍රයා මතක් කරනවානේ, අනේ හාමුදුරනේ මේ ඔබහන්සල මට මෙහෙම අවිද්‍යාව ගැන කිව්වා නේද, ඒකෙන් හැදෙන සංඛාර ගැන කිව්වා. එතකොට අර එක නැයිනේ එක සිහිය පිටව ගත්තේ. අනිත් දෙන්න ඔයි බලාගෙන හිටියලු. ඉතින් ඒ දෙන්නටවත් ගියේ නැති එකේ ඔයා අපි කියන්නේ හිතන්න බෑ. අපිට එහෙට ගියාම ධර්මයක් නැති තැනක සුඛසහගත ප්‍රතිපදාව කියන්නේ අසාර්ථක උත්සාහය. ධර්මයක් නැතුව සැප විතරක් නම් තියෙන්නේ. ඒක බුද්ධ ශාසනයේ සාර්ථක අවකාශයක් නෙමෙයි. ඒක අසාර්ථක අවකාශයක්. ඒතකොට දැන් මේ කියන්නේ ඒ පාර නෙමෙයි. දැන් මෙතන කිව්වාම කුසලංච පජානාති කෙනෙකුට ඔයාලට ওই දන් දෙන ටික අරව මේව මතක් කර ගන්න එපා මෙතන. එතකොට ඒවා කුසල් නිමිති, ඒවා කුසල් මට්ටම වෙන මට්ටමකදී. දැන් මෙතන කියන්නේ මොකද්ද? කුසලංච පජානාති අකුසලංච පජානාති, කුසල මූලංච පජානාති අකුසල මූලංච පජානාති, එත්තාවතාපිකෝ ආවුසෝ ආර්ය ශ්‍රාවකෝ සම්මාදිට්ටි හෝති. ආර්ය ශ්‍රාවකයාගේ සම්මාදිට්ටිකත්තේ පූර්ණත්වය ඒක කියලා කියන්නේ. එතකොට ආර්ය ස්වභාවයේ පාරේ ඉන්න කෙනෙක් කියන්නේ එයාට අමුතුවෙන් මේ අම්මව පිළිගන්න, ඔයා තාත්තව පිළිගන්න, මෙලෝ පිළිගන්න ඕන, පරලෝ පිළිගන්න ඕන කියන්නේ ආර්ය ශ්‍රාවක භවයේ ඉන්න කෙනෙක් කියන. එයාගේ தත්ත්වය ගැන කියන්නේ යතෝකෝ ආර්ය ශ්‍රාවකෝ කුසලංච පජානාති. ආර්ය ශ්‍රාවකයාගේ කුසලයේ ගැනයි මේ කියන්නේ. ඒ කියන්නේ ආර්ය පෘථග්ජන භව ඉක්මවා ගිහින් පෘථග්ජන භවෙන් නැගිටපු මිනිහෙක් කිය. ඒ කියන්නේ යතෝකෝ ආවුසෝ ආර්ය ශ්‍රාවකෝ සම්මාදිට්ඨියෝ. මේ ආර්ය ශ්‍රාවකත්වයට අදාළ සම්මාදිට්ඨිකත්වය. එතකොට මොකද්ද? යතෝකෝ ආවුසෝ ආර්ය ශ්‍රාවකෝ සම්මාදිට්ඨි හෝති කුසලංච පජානාති අකුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. එතකොට මේ අකුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ ආර්ය ශ්‍රාවකෝ සම්මාදිට්ඨි හෝති. මෙතන අනිත් එක තමයි මේ සෝවාන් වීමටම අදාළයි කියන එකට තව මම පොටක් කියන්න. මේ හරිම සියුම් එකක් මම කියන්නේ. පටන් ගන්නේ කුසලංච පජානාති කියලා. කුසලංච පජානාති කුසල මූලංච පජානාති. එතනින් තමයි පටන් ගන්න. සෝවාන් නොවිච්ච කෙනෙක් නම් මම අනුමාන කරනවා අකුසලංච පජානාති කෙනකින් තමයි පටන් ගන්න. ඇයාට ඉස්සෙල්ලම මේ පින්වත්නි අකුසලයේ ගැනයි කියලා දෙන්න ඕන. මේ දේශනා මේ බලන මේ සියුම් තැන් වලින් තමයි අපිට හොයන්න වෙන්නේ මේ කවුද ඉලක්ක කරේ කියලා. ඒක දක්ෂ දේශකයෙකුට විතරයි. මම දක්ෂයි කියලා නෙමෙයි කියන්නේ. දක්ෂ පටිසම්භිදා ප්‍රාප්ත බවක්, අර්ථයේ ධර්මයේ නෘක්තිය ප්‍රතිභානයේ පිළිබඳ ඉතාම සියුම් දැක්මක් තියෙන කෙනෙකුට විතරයි ඒක හරියටම කියාගන්න වෙන්නේ. එතකොට දැන් බලන්න මෙතන එහෙනම් මේ කුසල අකු එතකොට දැන් මෙතන කුසලංච අකුසලංච කියන එක, දැන් අකුසලංච කියන එක අපි මේ යෙදුමට අදාළව ගත්තොත් මොකද්ද? පින්වත්නි තණ්හා නිමිත්ත තියෙනවා. ඒක සටහන් කර ගැනීමක් තියෙනවා. ඒක තව සිතකින් උපාදානය කරගන්නවා. මෙන්න මේ මට්ටම තමයි අකුසලය. එතකොට අකුසල මුල් මොකද්ද? මේ මට්ටමේ ඉන්නේ මොකක් නිසාද? අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. ඒතර අවිද්‍යාව තමයි අකුසල මුල. දැන් අපි බලමු තණ්හා නිමිත්ත කියන්නේ මොකද්ද කියලා. මේ තණ්හා නිමිත්ත කියන්නේ නිකම්ම ඔයාලා කියන හිතන තණ්හාව නෙමෙයි. දැන් පින්වත්නි අපිට කවුරු හරි කෙනෙක් පහර දුන්නොත් ඒ පහර දුන්න කෙනාව පේන්නේ නැති මට්ටමයි මෙතන තණ්හා නිමිත්ත නැහැ කියන්නේ. අපිට කවුරු හරි පහර දුන්නම කියලා හිතමු. කවුරු හරි බැන්නොත් ඒ බණින වචනය තුල සිද්ධ වෙන මේ යථාභූත ඥානයක් තියෙන මිනිහෙක් ඒ ඇහෙන මට්ටම පිළිබඳ දරණ විදිහක් තියෙනවා. යථාභූත ඥානයක් තියෙන මිනිස්සෙක්. ඒතර යථාභූත ඥානයක් තියෙන මිනිස්සෙක් ඇහෙන මට්ටම කියව ගන්න විදිහක් තියෙනවා. ඒතර යථාභූත ඥානයක් නැති කෙනෙකුට තමයි යථාභූත ඥානයක් නැති කෙනෙක්ගේ අවකාශය තමයි මෙතන තණ්හා නිමිත්ත කියලා කියන්නේ. දැන් අපිට කවුරු හරි කෙනෙක් බැන්නොත් අපිට නිරුද්ධ වී යන શબ્දයක් විදියට නෙමෙයි මේක වැටහෙන්නේ. ඒක නිරුද්ධ වෙලා ගිහින් ඉවරයි කියලා නෙමෙයි, නිරුද්ධ වී ගිහින් ඉවරයි කියලා දන්න කෙනා සම්පූර්ණයෙන් අතහැරලා දානවා. ඒක තමයි කරන්නේ. නිරුද්ධ වීම දකින්න කෙනා එයාව නිවැරදි කරන්නවත් ආයේ ලොකුවට උත්සාහ කරන්නේ නැහැ. අනේ පවුනේ අනුකම්පාව නෑ එහෙම කන්නේ. මේ නිරුද්ධ වී යන ස්වභාවය දැක්කට පස්සේ එයා පටික සම්පයුක්ත දෝමනස්ස සහගත එයාගේ ඇතුළ අවුල් කරගන්නේ නැහැ. එයා කරන්නේ සම්පූර්ණයෙන් අතහැරලා දානවා. ආයේ බලන්නවත් නෑ, ඇරිලවත් බලන්නේ. එයා හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් අපිට වැඩන්නේ. එයා සම්පූර්ණ එයා මේ අපේ කතාවෙන්ම ඉවත් කරලා දානවා. හැබැයි ඒක ඇතුලේ ගැටුමක් නැහැ. ආයි පැටලෙන්න උවමනාවක් නැහැ. සම්පූර්ණ අපේ පරිච්ඡේදෙම අවසන් කරලා දානවා. එයාට අයහපත ප්‍රාර්ථනා කරන්නේ. ඒක සම්පූර්ණ යාගේ කතාවෙන්ම ඉවර කරලා දානවා. එච්චරයි. නිරෝධය දන්න කෙනාට එහෙම තමයි. ඒක පුදුම අතහැරීමක්. ඒක දැන් ඕගොල්ලන්ට තණ්හා නිමිත්ත ගැන මම මේ කියන්නේ. තණ්හා නිමිත්ත තියෙනවා, ඒක සටහන් කරගන්නවා, ඒක තවසිතකින් උපාදානය කරගන්නවා. ඒක අකුසලය. අකුසල් මුල කියන්නේ මේ ඔක්කොම වෙන්නේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. මේක වෙන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි, මේක වෙන්නේම පින්වත්නි අපි තුල අවිද්‍යාව ක්‍රියාත්මක වෙන කමට. අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. දැන් පින්වත්නි තණ්හා නිමිත්ත කියලා කියන්නේ දැන් අපිට කවුරු හරි කෙනෙක් බැන්නොත් අපිට මේක තව දෙයකින් කිව්වොත් හොඳ තේරෙන්නම කිව්වොත් එහෙම පින්වත්නි දැන් කවුරු හරි කෙනෙක් ඔබට කන පුරාම ගහනවා. එතකොට ඔබ හොඳටම අවුල් වෙලා යනවනේ. එතන මේ තණ්හා නිමිත්ත කියන්නේ මෙන්න මේකට. දැන් ඔයාලට එයාගේ අත විඳින්න පුළුවන්ද? දැන් ඔබට කන පුරාම කෙනෙක් ගහනවා. එතකොට කන පුරාම ගැහුවාම මේ ගහපු කෙනාගේ අත ඔයාලට විඳින්න පුළුවන්ද? ඒක විඳින්න බෑනේ. ඔයාලට විඳින්න වෙන්නේ මොකද්ද? ඔයාලගේම කයනේ විඳින්න වෙන්නේ. කන පුරා ගහපු මිනිස්සෙගේ එයාගේ අත විඳින්න අතින් ගැහුවේද? එළිය කෙනෙක් ගැහුවා. ඒ ගහපු කෙනාගේ අත විඳින්න බෑනේ. ඔයාලට විඳින්න වෙන්නේ ඔයාලගේම ගත. එයාගේ අත විඳින්න බෑ, ඔයාලගේම ගත තමයි විඳින්න වෙන්නේ. එතකොට එයාගේ අත මොකද්ද කරලා තියෙන්නේ? ඔයාගේ ගත කරලා තියෙන්නේ ඔයාගේ කය පිළිබඳ ස්පර්ශ කිරීමෙන් නැවතිලයි තියෙන්නේ. එයාගේ අතට ඔච්චරමයි කරන්න පුළුවන්. එතකොට ඒකෙන් එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ මට කම්බුලට ගහව මට රිදුනනේ. හරි, රිදුනා නම් එයාගේ අත කරලා තියෙන්නේ ඔයාගේ වේදනාව උපද්දවපු එක විතරයිනේ. ඔයාගේ කනේ ස්පර්ශ වෙලා එයාගේ අත ඒ අතට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ අත කරලා තියෙන්නේ පින්නත් නී ඔබේ කාය සම්පස්සේ නිසා උපදින යම් වේදනාවක් වේද ඒක උපද්දෝපු තැනින්ම නැවතිලානි. ඒක උපද්දෝපු තැනින්ම නැවතිලා. එතකොට එයාගේ අත කරලා තියෙන්නේ කාය සම්පස්සජා වේදනා කියන තැනට විතරයි. කාය සම්පස්සජා වේදනාව නිසා භවය හැදින්නෙත් නෑ, අකුසල් රැස් වෙන්නෙත් නෑ, මොකක්වත් නෑ ඇත්තටම. යථාභූත ඥානෙ අවශ්‍ය ඔන්න ඔතනට. කාය සම්පස්සේ නිසා උපදින යම් වේදනාවක් වේද ඒ වේදනාව විපද්දුවේ අතක්ම කියලා කියමුකෝ අපි. කෙනෙක් කන්න පුරා ගැහුවා, හරි ගැහුවා කියමුකෝ. එයාට කරන්න පුළුවන් උපරිම ධාරිතාවය මොකද්ද? කාය සම්පස්සජා වේදනාව කියන තැනින් නවතිනවා මිසක් එයාට වෙන කරන්නම දෙයක් නැහැ. එච්චරමයි කරන්න පුළුවන්. එතන මේ කාය සම්පස්සජා වේදනා කියන තැනින් නැවතුණාට පින්වත්නි ඔය පින්නතුන්ලාට පේනවා අර ගහපු කෙනත් පේනවා, ගහපු විදිහත් පේනවා. ගහපු කෙනා සහ ගහපු විදිය පේන කමට කියන්නේ තණ්හා නිමිත්ත කියලා. ඔන්න ඔකට තමයි තණ්හා නිමිත්ත කියන්නේ. එතකොට දැන් කවුරු හරි කෙනෙක් අපිට ගැහුවොත් දැන් ඕකම එක එක විදියට කියන්නේ කවුරු හරි කෙනෙක් ඔය පින්නතුල්ලාට පොලු කෑල්ලකින්ම ගැහුවා. එතකොට පොලු කෑල්ලකින් ගහද්දී අපිට පොලු කෑල්ල විඳින්න බෑ කවදාවත්. පොලු කෑල්ල විඳින්න බෑනේ. එතකොට පොලු කෑල්ලට කරන්න පුළුවන් උපරිම ධාරිතාවය මොකද්ද? කාය සම්පස්සේ හදලා ඒකින් මාතුල මගේ විඥානයක් තියෙන නිසා මාතුල දුක් වේදනාවක් උපදිනවා. ගස්වලට උපදින්නෙත් නැහැ නේ, ගස්වලට මිනිස්සු තඩි බෑවා කියලා. එතකොට යම්කිසි කෙනෙක් පොලු කෑල්ලකින් ගැහුවොත් ඒ පොලු කෑල්ලට කරන්න පුළුවන් ඔබ තුල කාය සම්පස්සේ නිසා උපදින යම් දුක් වේදනාවක් වේද ඒ දුක් වේදනාව උපද්දවන්න විතරයි පුළුවන්. ඒ දුක් වේදනාවට පුනර්භවය හදන්නත් බෑ, අකුසල් හදන්නත් බෑ. ඔය ඒ පින්වත්නි ඒක ඇතුලේ මේ බරපතල ක්ලේශ සහගත අකුසල මූලයන් ගොඩනගන්නත් බෑ. වෙච්ච එකම දෙයක් තියෙනවා, කාය සම්පස්සේ නිසා උපන් යම් වේදනාවක් තියෙනවා එපමණයි. එතනින් එහාට මුකුත්ම මේ පොළු කැලලට කරන්න පුළුවන්කමක් නැහැ. එතකොට දැන් ඔය පින්නතුන්ලාට යම් වෙලාවක එනවා නම් මට මේ වේදනාව ඉපැද්දුවේ මේ පොළු කැලලමයි, මේක ගහපු මිනිහමයි මට වේදනාව ඉපැද්දුවේ කියන මට්ටමට කියන්නේ තණ්හා නිමිත්ත කියලා. කවුරු හරි කෙනෙක් ඔබට බණිනකොට ඔබ තුල වෙන්නේ සෝත සම්පස්සේ හරහා සෝත සම්පස්සජා වේදනාවක් උපදින එක විතරයි. ඒකට පුළුවන්කමක් නැහැ. කවදාකවත් ඕගොල්ලන්ගේ සසර හදන්න බෑ. නැවත පුනර්භවය හදන්නත් බෑ. නැවත නැවත සංසාරික ස්කන්ධ නිර්මාණයේ ස්කන්ධ හදන්නත් බෑ. මොකක්වත් බෑ. එතකොට කරන්න පුළුවන් එකම දේ මොකද්ද? ඒ පොළු කෑල්ලට අර බැනපු වචනෙට පුළුවන් මේ සෝත සම්පස්සේ නිසා උපදින යම් දුක් වේදනාවක් වේද ඒක උපද්දවීම කියන එකෙන් තමයි නවතින්නේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ ඒක ඉපදුනානි මාතුල. ඉතින් ඒක ඉපදුනාට පින්වත් මේක නිරුද්ධ වී යන ස්වභාවයටයි. ඒක නිරුද්ධ වෙලා යනකොට ඉතුරු නැතුව නිරුද්ධ වෙන නිසා නැවත කර්ම හැදින්නේ නෑ ඒකේ. නැවත කර්ම සකස් වෙන්නේ නෑ. සමහර විට සකස්ච කර්මයක් ගෙවෙන එක විතරයි වෙන්නේ. ඒකට පුළුවන්කමක් නැහැ නැවත කර්ම ශක්තියක් නිර්මාණය කරන්න. කර්මී ශක්තියක් තියෙනවනේ. සමහරට පරණ ගොඩනගාපු ශක්තියක් ඉන්නම් මේ හැඟ හැදිලා තියෙන්නේ. ඒකෙන් උපදී දුක් වේදනාව හැදිලා තියෙන්නේ පරණ කර්ම ශක්තිය නිසා. ඒ පරණ ඉපදිච්ච පරණ හැදිච්ච කර්මී නිරුද්ධ වීමක් විතරයි එතන වෙන්නේ. හැම දුක් වේදනාවක් ඇතුළෙම ගෙවෙන්නේ අකුසල සංස්කාරනේ. පරණ රැස් කරපු කර්මයක් ගෙවෙනවා මිසක් ඒ කතාව ඇතුළ අලුතෙන් නම් කර්ම රැස් වෙන්නේ නැමයි පින්නොත්. කාටවත් කියන්න බෑ අලුතෙන් කර්ම රැස් වෙනවා කියලා. මේ තණ්හා නිමිත්ත තමයි කර්මය හදන්නේ. තණ්හා නිමිත්ත කියන්නේ මොකද්ද? මම් මොකටද බැනුම් අහන්නේ? මේ මෙයා මට බනිනවා කියලා එළිය ඇඟිල්ල දික් කරන්න පුළුවන් මට්ටමට ශබ්දය අහුලා ගැනීම තමයි තණ්හා නිමිත්ත කියන්නේ. මට කියන්න ඕමනාව තිබ්බේ තණ්හා නිමිත්ත කියන්නේ මොකද්ද කියලා. එතකොට ඒ තණ්හා නිමිත්ත ඇති වෙනකොට අපි මොකද කරන්නේ? ඒ නිමිති සටහන් අපි අපේ සිතින් උපාදානය කරා. ඒ නිමිති සටහන් නිමිත්ත සටහනක් වෙන්නේ කොහොමද? ඒක විතර්ක කරන්න පුළුවන්. ගැහුවේ කවුද? කොයි වෙලාවේද ගැහුවේ? උදේ දවසද? කවුද ගහන තැන හිටියේ? එයා ගහන්න පදනම මොකද්ද? ඒ ඒ එහෙම කළාට එයාට මං කරලා තියෙන දේ මොකද්ද? ඊට පස්සේ ඔබේ හොඳ පවා පේන්න ගන්නවා. මම මෙච්චර කළා, මෙච්චර කළා, අච්චර කළා, එච්චර කරලා තියෙද්දිනේ මේ ගැහුවේ. කේකේ අර ඒක ඔකට තමයි නිමිති සටහන් කියන්නේ. ඔන්න ඔය නිමිත් තණ්හා නිමිත්ත තියෙනවා. ඒකේ නිමිති සටහන් තියෙනවා. ඒ කියන්නේ ඒක අර තණ්හාව පදන නිමිත්ත පදනම් කරගෙන විතර්ක කරනවා සිති. ඒකේ වටපිටාව ගැන කල්පනා කරනවා. වටපිටාව ගැන කල්පනා. ඒ වටපිටාව ගැන කල්පනා කරන එක තමයි නිමිති සටහන කියලා කියන්නේ. ඒ නිමිති සටහන් පහළ වෙනකොට ඒ මට්ටම තමයි යායාගේ සිතින් උපාදානය කරගන්නේ. ඒක යා දැඩිව අල්ල ගන්න. උපාදානය කියන අල්ල ගන්නවා කියන එක. අන්නේම අල්ල ගන්න කමට කියන්නේ අකුසලාංච පජානාති. ඔන්න ඔතන සෝවාන් වෙනවා නම් ඔන්න ඔය මට්ටමටයි අකුසලයේ කියවා ගන්න ඕන. සෝවාන් වෙන්න බෑ නැත්තම්. එතකොට ඒ ඔන්න දැන් අකුසලයේ පේනවා. එයා බලනවා ඇයි මට මේක මෙහෙම වෙන්නේ? ඇයි මට මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, මට මෙහෙම වෙන්නේ මගේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා නේද කියලා ඔයාලට පේනවනම්. දැන් සමහර විට මේක සෝවාන් වෙන කෙනා තුලත් මේක වෙනවා. එයා නිමිති සටහන් පහළ තණ්හා නිමිත්ත තියෙනවා. ඒක සටහන් පහළ වෙනවා. ඒක තවසිතකින් උපාදානය කරගෙන වාසය කරනවා. එයා මුතටම පැටලෙනවා. හැබැයි පැටලෙන ගමන් තවසිතකින් එයා දකිනවා අනේ මා තුල අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා නෙමෙයි දැන් වෙන වැඩේ වෙන්නේ කියලා යා තවසිතකින් දකිනවා. මා තුල අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසානේ මෙහෙම වෙන්නේ කියලා. අනිත් දකින මට්ටමට තමයි සති සම්පජාඤ්ඤය කියන්නේ. ඒ කියන්නේ යා තුල මේකේ අඩුවක් නැතුව මේ වැඩේ වෙනවා. මොකද්ද වෙන්නේ? තණ්හා නිමිත්තක් තියෙනවා. ඒක සටහන් කරගන්නවා. ඒක තවසිතකින් උපාදානය කරගෙනත් වාසය කරනවා. ඒක අඩුවක් නැහැ. යාටත් කේන්ති යනවා. යා පැටලෙනවා ලෝකයේත් එකයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ යා සෝතාපන්නකමටපත් වෙලා නැහැ නේ. යා තුල එහෙම වෙන්නိපායේ එතකොට එතකොට යා දන්නවා තණ්හා නිමිත්ත තියෙනවා, සටහන තියෙනවා, ඒක තව සිතකින් උපාදානී කරගන්නවා. මේ මෙහෙම අනේ මම මේ දැන් මෙහෙම කරන්නේ මගේ ඇතුලේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා නේද කියලා අර අකුසල මූලංච පජානාති. අකුසල මූලය පිළිබඳ ප්‍රඥාවෙන් දකිනවා. ඒ දකින මට්ටමට අපි කියන්නේ මොකද්ද? සති සම්පජඤ්ඤය කියලා ඔකට කියන්නේ. ඒ දකින එයාට මේ වැඩේ වෙනවා, අඩුවක් නැර වෙනවා. හරි, එයාත් පුදුම විදියට කැළඹෙනවා, ඇවිල්ලෙනවා, දඟලනවා. ගෙදරත් එක්ක ප්‍රශ්න, වැඩ කරන තැන් එක ප්‍රශ්න, ඒවා අඩුවන්නේ. හැබැයි එයා හරි දක්ෂ මිනිහෙක්. කොහොමද? ඒ දක්ෂකම තමයි වටින්නේ. එතකොට ඒ දක්ෂකම මොකද්ද? මම මේ මගේ නිමිති, හැබැයි මේ කතාව දන්නවා එයා. එයාට මේ සම්පූර්ණ කතාව පේනවා. නිමිති සටහන මේක කියලාත් දන්නවා, නිමිති සටහන් නිමිත්ත තණ්හා නිමිත්ත මේක කියලාත් දන්නවා. ඒක ඒකට ඥාණී තියෙන්න ඕන. දැන් ඔයාලා පැටලෙන සිද්ධියේදී තණ්හා නිමිත්ත ඔයාලට හොයා ගන්න පුළුවන් නම් සටහන කියන්නේ මේක කියලාත් දන්නවා. ඒක තවසිතකින් උපාදානය කර ගැනීම මේ කියලාත් දන්නවා. හැබැයි ඒක වෙනවත් එයා තුල. ඒක වෙනකොට එයා එක සිතක් උපද්දවනවා. අනේ මේ මට මෙහෙම වුණේ, තණ්හා නිමිත්ත සටහන් මගේ තවසිතකින් උපාදානය කරගෙන වාසය කරන්නේ මගේ ඇතුලේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා නේද කියලා යම් කෙනෙක් දකිනවා නම් ඒ දකින මට්ටමට කියන්නේ සති සම්පජඤ්ඤය කියලා. ඒ සති සම්පජඤ්ඤය මාර්ගයට අනුරූප වෙනකොට දැන් ඒ සති සම්පජඤ්ඤය මාර්ගයට අනුලෝපී தත්වය. මොකද්ද මාර්ගයට අනුලෝපී தත්වය? මේ එයාට වෙනදා වගේම අවුල් එයා. එයාගේ ආයේ කිසිම නිරවුල්කමක් නැහැ. හැබැයි දක්ෂෙක්. මොකද්ද? නිමිති සටහන මේක කියලාත් දන්නවා, තණ්හා නිමිත්තත් දන්නවා, තණ්හා නිමිති සටහනක් දන්නවා, ඒක තවසිතකින් උපාදානය කරගෙන වාසය කරන බවත් දන්නවා. ඒක වෙනවා අදාදම, දැනුත් වෙනවා. හැම වෙලාවකම වෙන ගමන් තියෙනවා. හැබැයි ආ තව සිතක් උපද්දවනවා මේ පැත්තෙන්. අනේ මට මේ නිමිති සටහන් පහළ වීම, තණ්හා නිමිත්ත සටහන් කරගෙන ඒක පහළ වීම තව සිතකින් උපාදානය කරගෙන වාසය කරන්නේ මගේ ඇතුලේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා නේද කියලා එයාට සිතක් උපදිනවා නම් ඒ උපදින එකට කියන්නේ මාර්ගයට අදාළ සති සම්පජඤ්ඤේ. දැන් එයාට තියෙන්නේ ඵලයට අදාළ සති සම්පජඤ්ඤේ හදන්නයි. ඵලයට අදාළ සති සම්පජඤ්ඤේ කියලා කියන්නේ ඒක මේ අමට්ටමේදී මේක දවසට 25 පාරක් විතර උපද්දවන්න උත්සාහ කරනවා. කොහොමද? එතනදී තමයි උපමාව ගන්න. ওই කායගත සතිය කියලා ධර්මයේ තියෙන්නේ. ඒක ඵලයට අදාළ தত্ত্বය. ඒයි කායගත සතියද කොහොමද කරන්නේ? උපමාව තමයි ඉස්සල්ලම ගන්න. දැන් අපි මතකයි මේ මහසෑය ළඟ පැය 3ක දේශනාව කළා කායගත සතිය ගැන විතරයි එක කලේ. ඒකෙදි තමයි අපි උපමාව ගන්න. උපමාව කොහොමද ගන්නේ? අනේ මේ මේ ඒ කියන්නේ යා එදිනෙදා වැඩ කරද්දී, ඒ කියන්නේ මේ අවුල ඇති වෙච්ච වෙලාවට තව සිතක් උපද්දවලා අනේ මට මෙහෙම වුණේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා නේද කියලා බලන එක මාර්ගයට අදාළ තත්ත්වයක්. ඵලයට පත්වීම කියලා කියන්නේ එයා මේ අර්බුදයේදී මෙයා හැම වෙලාවකම ඒ එකට සමවදින්න උත්සාහ කරනවා. එයා ඔෆිස් එකේ ඉදදී උයන පිහින ගමන්, කන බොන ගමන්, හෝටලේ ඉන්න ගමන්, ගෙදර ඉන්න ගමන්, ඕන තැනක එළියට ගිහින් කෑම ටික කන ගමන්, විවාහ උත්සවයක ඉන්න ගමන් හැම වෙලාවකම උපද්දවනවා අනේ මේ කය හරියට මේ එක එක විදියට කියන්නේ අපි කායගත සති මේ කය හරියට කොයි විදියට කොයි වගේද බුදුරජාණන් වදාළේ මේ මේ කය හරියට එක්තරා විදියකින් කිව්වොත් එහෙම මේක හරියට අපි ওই දේශනාවල කියලා තිනවා මේක හරියට වරිච්චි බිත්ති වගේ ඒක ඇතුළේ ලී පොළොවට හිටවලා ඒක හරහට මේ පතුරු බැඳලා ඒක ඇතුළට මැටි ඔබලා ඒකේ මැටි ගහලා සියුම් මැට්ටකින් උපමට්ටම් කරලා තියෙන්නේ අනේ මේ ඇඟත් මගේ කයත් හරියට මගේ කයේ ස්වභාවය හරියට මේ වගේම නේද ඇට සැකිල්ලකට මස් ඔතලා ඒක නහර වැල් වලින් ගැට ගහලා හමකින් වහලා සිවියෙන් උපමට්ටම් කරලා නේද තියෙන්නේ එහෙම බලනවා. එහෙම බලලා යා මොකද කරන්නේ? එහෙම බලලා එයා හිතනවා මේ විදියට. එහෙම බලලා එයා හිතනවා දෙවනි පියවර විදියට මේක මාර්ගයට ඵලයට අදාළ தত্ত্বය. අර ඉස්සල්ලා කිව්වේ නිමිත්ත නිමිති සටහන් තියෙනවා, තණ්හා නිමිත්ත තියෙනවා, තණ්හා සටහන් තියෙනවා, ඒවා තවසිතකින් උපාදානී කරගෙන වාසය කරනවා. ඒ වාසය කරන මට්ටමේදී මෙයා හිතනවා අනේ මගේ අවිද්‍යාව තියෙන නිසානේ මට මෙහෙම වෙන්නේ කියලා හිතනවා. හිතපු ගමන්ම අර ප්‍රශ්නේ පොඩ්ඩක් निराකරණය වෙනවා. නමුත් ස්ථිර විසඳුමක් නැහැ. ඒ මාර්ගයට අදාළ ඵලයට අදාළ தત્ත්වය, ඵලයට අදාළ தત્ත්වය තමයි කිසි ප්‍රශ්නයක් නැහැ, අරබුදයක් නැහැ, ගැටලුවක් නැහැ, කෝලහලයක් නැහැ, ආරවුල් නැහැ, මොකක්වත් නැහැ. නිකන් ඉන්න ගමන්, ඔෆිස් එකේ ඉන්න ගමන්, අතුපතු ගාන ගමන්, ගෙදර උයන පිහින ගමන්, කුසිය වැඩ කරන ගමන්, එයා උපමාවෙන් ගන්නවා මේ ඇඟ හරියට මේ වරිච්චි බිත්ති වගේ නේද? වරිච්චි බිත්තියකට ඇතුළට කණු බිම කණු හිටවල හරහටත් ඒ කණු බැඳලා ඒක ඇතුළට මැටි ඔබලා සිවුම් මැට්ටකින් උපමට්ටම් කරලා මැටි ගාලා තියෙන්නේ. උපමට්ටම් කරලා මැටි ගාලා තියෙන්නේ. ඒ වගේ මේ කයත් ඇටසැකිල්ලකට මස් සොතලා නහරවැල් වලින් ගැට ගහලා වරිච්චි බිත්ති වගේමයි නහරවැල් වලින් ගැට ගහලා හමකින් වහලා සිවියෙන් උපමට්ටම් කරලා නේද තියෙන්නේ කියලා බලනවා. ඒකේ පියවර තුනක් පාවිච්චි කරනවා. දෙවණියට බලනවා, ඒක මාසයක් විතර දිනු කරලා දෙවනි මාසේ බලනවා, ඒකත් එක්කම බලනවා. එහෙනම් වරිච්චි බිත්තියයි මගේ කයයි අතර වෙනස මොකද්ද කියලා බලනවා. එතකොට තේරෙනවා අනේ මේ පැත්තට සිතක් තියෙනවා, වරිච්චි බිත්ති වලට සිතක් නැති එක විතරයි වෙනස කියලා දෙවනි මාසේ බලනවා. තුන්වෙනි මාසේ බලනවා මට මගේ සිත නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ කියලා බලනවා. අනේ මගේ සිත නිරුද්ධ වුණොත් සතර මහා ධාතු වලට මිකතු වෙලා යන්නේක නේද වෙන්නේ කියලා බලනවා. ඔන්න ඔය මට්ටම ඵලයට අදාළ සිහිනුවන. ඵලයට අදාළ සති සම්පජඤ්ඤයක් තියෙනවනේ. ඵලයට අදාළ පියවර තුනයි. මේක වරිච්චි බිත්ති වගේ කියලා බලනවා ඇඟ. ඒක මාසයක් කරනවා. දෙවෙනි මාසේ ඒක බලන ගමන්ම බලනවා වරිච්චි බිත්ති වගේ නම් මේක වෙනස් වෙන්නේ කොතනද? කොතනරි මේක වෙනස් වෙන්න ඩිපාය. මේක එක වරිචි බිත්ති වගේ කිව්වට බෑ. ආ මේ පැත්තට සිතක් තියෙනවා, වරිචි බිත්ති වල සිතක් නැහෙනි කියලා බලනවා. තුන්වෙනි මාසේ බලනවා මට හරි සිත නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? ආ සිත නිරුද්ධ වුණොත් එහෙම වරිචි බිත්ති වලට වගේම ඒකට මේකතු වෙන ප්‍රවාහයක් විතරයි තියෙන්නේ, වෙන නම් මොකක්වත් නැහැ කියලා එයා බලන. ඔයම ඕකට තමයි කායගත හදී කියන්නේ. ආන්දරුළු බණ කියද්දි කායගත සතිය ඕන පින්වත්නි කිව්වට ඔන්න ඕක තුන් මාසයක්වත් දිනු කරනකොට තමයි කායගත සතිය පිහිටන්නේ. ඒක පියවර තුනක් ඇතුලේ කරන්න ඕන අඩුම. ඔන්න ඔය මට්ටමට එයාට ප්‍රශ්නයක් තිබිලා නෙමෙයි, ඇඟේ ලේඩක් තිබිලාවත් මේක එහෙම එකට නෙමෙයි, යා මේක පුරුදු කරනවා ජීවිතේ. එයාගේ ජීවිතේ පුරුද්දක් කරගන්නවා. ඒක හරීම වටිනා දෙයක්. ඊට පස්සේ ඒක නිකම්ම හැම තැනටම මේක යොදන්න පුළුවන්. මල ගෙදරට ගියාම කඳුළු නැහැ. ඉතින් ළඟම කෙනෙක් මැරිලා සෑයක පිච්චෙද්දී වුණත් එයාට හිතෙන්නේ මොකද? අනේ මේ දුම කියන්නේ, මේ දුම කියන්නේ වායෝ ධාතුව නේද? මේ අළු වෙලා යන්නේ පඨවි ධාතුව නේද? මේ බුරබුරා ඇවිලෙන්නේ මිනිස්සු මේකට කෑ ගැහුවට ඇඬුවට සෑයක දැවෙන මේ මල කඳ ඇතුලේ මේ ගිනි ගන්නේ මේ තමන්ගේ තියෙන අර උරුණු තෙල් එහෙම පිච්චිලා යනකොට මේ යන්නේ තේජෝ ධාතුව නේද? තේජෝ ධාතුව නේද? මේ අවකාශයට මේ චිතකේ දිහා බලන මිනිසු සෝසුසුම් හෙළුවට කඳුළු හෙළුවට මේ ශරීරයේ තියෙන වායෝ ධාතුවම නේද? වායෝ ධාතුවම නේද කිය කියා අර ධාතු ස්වභාවයම දකින්න ළඟ ඉන්න ඔක්කොම කෑග ගහනවා. එයාගේ සිතේ ඉන්නේ ප්‍රීතිය. එයා ඉතින් ඒ ප්‍රීතිය එළියට ප්‍රකට කරන්නේ නැහැ. මොකද මේ ඉන්න මිනිසු හිතන්න පුළුවන් නේ ඒක වැරදි විදියට. එයාට උපදින්නේ දුකක් එන්නේ. ප්‍රීතියක් කියන්නේ මේ කෙනෙක් මරුණාම සතුටු වෙනවා කියන එක නෙමෙයි. අර දුක කියන එක එන්නෙම නැහැ. ඒ කියන්නේ භික්ෂුවක් දැවෙනකොට පවා ඒක පේන්නේ. භික්ෂුව අපිට හුඟාක් ධර්මී කියපු කෙනෙක් පවා අහිමි වෙනකොට එයාට ඉන්නේ නැහැ කඳුලක් ඒක. ඒකට අවුන ඔය මට්ටමට තමයි ධර්ම සංවේගය කියන්නේ. ධර්ම සංවේගය උපදවනවා කියන්නේ. ඒ ධර්ම සංවේගය කියන එක කායගත සතියත් එක්ක බැඳී පවතින එක. කායගත සතිය නොවැඩෙන කිසිම මිනිහෙක් තුළ ධර්ම සංවේගයක් උපදින්නේ නැහැ. ඒතර ඔය මට්ටම තමයි ඵලයට අදාළ සිහිනුවන. අරක තමයි මාර්ගයට අදාළ. හැබැයි දැන් ඔය සිහිනුවන වුණාට දැන් එතකොට සිහිනුවනක වුණාට සතිපට්ඨානයට අදාළ එක තව එකක්. ඒකෙන් උපේක්ෂාවට අදාළ තත්ත්වය තව එකක්. ඒකෙදි අනිවාර්යෙන් සෝවාන් වෙන්න ඕන. දැන් මේ අපි දැන් මෙතන කතා කරලේ සිහිනුවන කියන කොටස විතරයි. සතිපට්ඨානයට අදාළ කොටසක් තව තියෙනවා, උපේක්ෂාවකට අදාළ කොටසක් තව තියෙනවා. ඒ උපේක්ෂාවට අදාළ කොටසට එකතු වෙනකොට සෝවාන් වෙනවා. උපේක්ෂා සහගත සිත විදර්ශනාවට ගත්තාම ඉහළ මඟ ඵල කරා යනවා. ඕක තමයි වෙන්නේ. මේ ටික දිනු කළත් කෙනෙකුට අනිවාර්යෙන්ම එයාට දැන් අද මේකෙදි තණ්හා නිමිත්ත කියන්නේ, තණ්හා සටහන් නිමිති සටහන් කියන්නේ, ඒක තවසෙන් උපාදානය කරගන්නේ මේක අවිද්‍යාව නිසා කියලා බලන එක ඇතුලේ කුසලංච පජ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කියන දර්ශනේ හරි වටිනවනේ. එබඳු දර්ශන ඥානයක් පිණිස මේ හෝරාවක කාලයක් ධර්මාශ්‍රවණමය කුසලය පින්තුන්ලාට හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දායකත්වය පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි ඩි වික්‍රමරත්න මහත්මා විසින් දරලා තිබෙනවා. මේ දේශනාව සඳහා දායකත්වයේ දරූ වික්‍රමරත්න මහත්මා ප්‍රදාන පිනතුන්ට අපි ආශිර්වාද කරනවා. වික්‍රමරත්න මහත්මාට, ටිකිරි කුමාරි මහත්මියට, චාමනී වික්‍රමරත්න, දිලානි වික්‍රමරත්න, දිල්රුක් වික්‍රමරත්න, විරංජ වික්‍රමරත්න කියන මේ මහත්ම මහත්මීන් ප්‍රදාන සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ දරුවන් පවා අතිශය සද්ධා සම්පන්න ගුණධර්ම දියුණු කරන කැපවීමක් ඇති පිනතුන් පිරිසක්. මේ සියලු දෙනාටම සුවසීම නිවන් මඟ වඩා ගන්නට උතුම් සෝතාපන්න ඵලයට පත් වෙන්න මේ කුසල් බලවත් වේවා. මේ මාසේ 29 වන දින ජන්මදිනයේ යෙදුණු අල්විස් පුතණුවන්ට, ජූනි මාසේ 4 වන දින ජන්මදිනයේ යෙදුණු බෙනුරි අල්විස් මිනිබිරියට, එවැගේම ජූනි මාසේ 5 වන දින ජන්මදිනයේ යෙදුණු දිල්රුක් ධර්ම ශ්‍රී පුතණුවන්ට, ජූනි මාසේ 6 වන දින ජන්මදිනයේ යෙදුණු නිශාන්ත කරුණානායක පුතණුවන්ට, එවගේම මේ රැස්ුණු සියලු දෙනාට අපේ මේ දිල්රුක් වික්‍රමරත්න මහත්මයා ප්‍රදාන අනිකුත් සියලුම දෙනාට මේ කුසල් සුවසේම මේ බුද්ධ ශාසනය තුළදීම සමත විපස්සනා වඩා පිළිවෙත් පුරාගෙන උතුම් සෝතාපන්න ඵලයට පත්වීමට මේ කුසල් බලවත් වේවා. මේ උතුම් කුසලානි සංස්ත ධර්මයන් පරලෝක ප්‍රාප්ත සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. දීගොඩ ගමගේ මලිහාමී මහත්මිය, දොන් අදීරියන් වික්‍රමරත්න මහත්මා, විලියම් බණ්ඩාර මහත්මා, ලීලාවති කුමාරිහාමී මහත්මිය ප්‍රදාන, ඩී වික්‍රමරත්න මහත්මා ප්‍රදාන පින්නතුන්ලා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. සියලුම ඥාතීන්ගේ භවය සුවපත් වේවා. මියගිය ඥාතීන්ටද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. සතරවරං රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්මරාජ මණ්ඩලවලටද, අවීචේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් පිණිස බලවත් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.
සාධු සාධු සාධු. මේ පැයට නියමිත සද්ධර්මානුශාසනාව මෙතකින් නිමාවටපත් කරන්නටයි අපගේ සූදානම. අද දවසේදී මෙම සද්ධර්මානුශාසනාව සඳහා සදැහැති ධර්මදායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි ඩී වික්‍රමරත්න මහත්මා ඇතුළු පවුලේ සියලුම දෙනා. ඒ පුණ්‍යවන්ත දායකත්වයත් සමගින් අද දවසේදී අප මැදිරියට බොහොම ගෞරවයෙන් වැඩම කරවා ගත්තේ රාජකීය පඬිත ශාස්ත්‍රපති අතිපූජනීය හසලක සීලවිමල ගෞරවනීය ස්වාමින්ජයන් වහන්සේ. ඔබ වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේ පිරිනමනු ලබනවා. සාදු සාදු සාදු. එක්වන්නට ඔබට ආරාධනා කරනවා අද දවස පුරාවටම ධර්ම සාකච්ඡා, සද්ධර්මානුශාසනාවන්, භාවනාමය වැඩසටහන්, බෝධි පූජාමය වැඩසටහන් ඇතුළු ආගමික වැඩසටහන් රසක් මේ පුරපසළොස්වක පෝදා සදැහැති ඔබ වෙනුවෙන් අපි සූදානම් කොට තිබෙනවා. ඔබට සම්මා සම්බුදු සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං.